අනට ගරු මොහන් පීඩි සිල්වා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 17ක කාලයක් තියෙනවා.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද මේ ගරු සභාවේ සාකච්ඡා කරන්නේ ගරු අධිකරණ ඇමතුමා විසින් 2023 1.30 වෙනිදා නිකුත් කරා 23/17/28 දන්න අතිවිශේෂ ගැසට් පත්‍රය. ඒ ගැසට් පත්‍රයට මේ ගරු සභාවේ අනුමැතිය ලබා ගැනීම උදෙසා. එතකොට ඒ ගැසට් නිවේදනයේ අනුව ගරු මන්ත්‍රීතුමනි 2013 අංක 2 අපරාධ අනුදාන සංග්‍රහ පනතේ විශේෂ විධි විධාන පනතේ 7 වගන්තියේ 2 වගන්තිය අනුව ගරු ඇමතුමාට මේ පනත ක්‍රියාත්මක වීම පිළිබඳව අවුරුද්දේ කාලයක් දික් කරන්න මේ ගරු සභාව අවසර දෙනවා. එතකොට මම කියන්න ඕනේ මේ 2013 අද මේ අපි කතා කරන විශේෂ විධි විධාන පනත අපරාධ අනුදාන සංග්‍රහයේ මේකට ගරු සභාපතිතුමනි මේකට ඉතිහාසයක් තියෙනවා. එදා මම කියවලා තියෙන විදිහට 2004-2003 විතර ඒ වගේ තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යම් සමීක්ෂණයක් කරාම අනාවරණය වෙච්ච කාරණයක් තමයි බරපතල අපරාධවලට ඒ නඩු වලින් දරදිකාරු වෙන්නේ ගරු සභාපතිතුමනි 4%ක් විතර. ඉතින් මේක ඊටාම ඛේදනීය තත්වයක්. මේ වින්දිතෝ ඊටාම ඛේදනීය තත්ත්වයටපත් වෙනවා. ඉතින් එතකොට ඒ අනුව ඒවකට විජේමු ලොකුබණ්ඩාර මැතිතුමාගේ කාලෙදී පනතක් ගේන්න උත්සාහ කරා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතක්. නමුත් ඒ පනත ගේන්න බැරි වුණා. එයින් පස්සේ මට මතක විදිහට අපේ ආණ්ඩු කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙදී 2005 අංක 15 දරන අපරාධ නඩු විධාන විශේෂ විධාන පනත ගේනවා. මේක ඇත්තටම අපරාධ නඩු විධාන සංග්‍රහපනතර ගාම සංශෝධනයක් නෙවෙයි විශේෂිත කරුණු ගණනාවක් අපේ අපරාධ නඩු විධාන සංග්‍රහයට එකතු කරනවා. අපි දන්නවා අපේ රටේ අපරාධ නඩුවක් අහනකොට අපරාධ නඩුවක් විනිශ්චය කරනකොට අපි අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙන පටිපාටියට අනුව තමයි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ. ඒතර එදා මේක ගේනකොට අපිට මතකයි ලොකු හාව්වගේ අදාත් මේ පනතේ තියෙන විදිහටම පැය 24 රඳවා ගැනීමේ කාලය පැය 48 දක්වා දීර්ඝ කරන්න යෝජනාවක් තිබුණා. එදත් අපිට මතකයි විරුද්ධ දේශපාලන පක්ෂ විවිධ කතා කිව්ව මේ පැය 24 පැය 48 කිරීම පිළිබඳ. නමුත් අපි කියන්න ඕන ගරු සභාපතිතුමනි පැහැදිලිවම මේ පනතේ එදා 2005 අංක 15 දරන අපරාධ නඩු විධාන විශේෂ විධාන පනතේ මේකේ යම් උපලේඛනයක් තිබුණා. ඒ උපලේඛනයේ තිබිච්ච වැරදි සම්බන්ධයෙන් පමණයි පැය 24 කාලේ පැය 48 දක්වා දික් කරන්න පුළුවන්කම ලැබුණා. දැන් ඒ වගේම මේකින් පස්සේ තව මේකේ තව පනතක් ගෙනාවා ගරු සභාපතිතුමනි මේකම මේකේ මේ අවුරුදු දෙකෙන් දෙකට දික් කරන්න ගිහිපු ප්‍රශ්න නිසා 2007 අවුරුද්දේ දැන් 2007 අවුරුද්දේ පනත ආරම්භ බැලුවත් 2007 අවුරුද්දේ පනතේ තියෙන්නේ උපලේඛනේ මේකමයි. දැන් මම දැන් මේ අවුරුද්දේ උපලේඛනේ ආරම්භ බැලුවොත් දැන් මේ 2013 පනත ඉදිරිපත් කරලා තියෙන්නේ 2012 තමයි මේ පනත සම්බන්ධයෙන් මූලික වශයෙන්ම මේ ගරු සභාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ 2013 පනතේ ගරු සභාපතිතුමනි මේ උපලේඛනේ සඳහන් වැරදි වලට විතරයි පැය 24 කාල සීමා පැය 48ට යොදවන්න පුළුවන්. හැබැයි මෙතන ගරු අධිකරණ ඇමතුමා නෑ මං හිතන්නේ මම එතුමාගේ අවධානයට යොමු කරන්න ඕනේ. දැන් ඇත්තටම මේ උපලේඛනේ වෙනස් විය යුතුයි. දැන් තාමත් එදා තිබිච්ච වැරදි 15ක් සම්බන්ධයෙන් තමයි පැය 24 කාලේ පැය 48 දක්වා දික් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් ලෙස කිව්වොත් ගරු සභාපතිතුමනි පහුගිය මැයි මාසේ 9 වෙනිදා අපේ ගෙවල් ගිනි තිබ්බා. මුළු රටේම ඉතාම භයානක අපරාධ රැල්ලක් ගියා. හැබැයි ගියාම පොලිසියට සිද්ධ වුණා පැය 24ක් ඇතුළත මේ අපරාධකාරයෝ ටික උසාවියට ඉදිරිපත් කරන්න. විමර්ශන තිබුණා නැතත් පැය 24ක් ඇතුළත ඉදිරිපත් කරන්න වුණා. මොකද්ද එතකොට අධිකරණයට සිද්ධ වුණා. අධිකරණය ඇහුවා මොකද්ද මේ පුද්ගල නිශ්චිත කරපු වැරද්ද. හැබැයි පොලිසියට කියන්න බැරුණා නිශ්චිත කරු වැරද්ද මොකද්ද කියලා. පොලිසිය එදා අධිකරණයට සිද්ධ වුණා මේ අපරාධකාරෝ රාශියකට අපදෙන්න. ඉතින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ අපේ අපරාධ සඳහන් වෙලා තියෙන දණ්ඩ නීති සංග්‍රහයේ ගරු සභාපතිතුමනි 419 වගන්තිය. 419 වගන්තිය තියෙනවා පැහැදිලිවම පූජනීය ස්ථානයක් වශයෙන් හෝ මනුෂ්‍ය වාසස්ථානයක් වශයෙන් හෝ දේපල ගබඩා කිරීමේ ස්ථානයක් වශයෙන් සාමාන්‍ය පාවිච්චි කරන ලබන ගොඩනැගිල්ලක් විනාශ කිරීමේ අදහසින් හෝ එයින් විනාශ වීමට ඉඩ ඇති බව දනිමින් ගින්නෙන් හෝ යම් පුපුරදවක අනර්ථය කරන තැනැත්තෙකුට අවුරුදු 15 දක්වා දයාකරන එක් ආකාරක බන්ධනාගාරයට ගත කළ යුතුය. එතකොට මම ගරු අධිකරණ අමාත්‍යතුමාට යෝජනා කරනවා ඇයි මේ පනත ගේනකොට ඇයි මේ 419 වගන්ති අපිට ඇතුළත් කරන්න බැරි? මේ උපලය කරන මම ඒ නිසා මේක මොකද මේක විහිළුවට ගත යුත්තක් නෙවෙයි. අද ඇත්තටම දැන් මේ අපේ ගෙවල් පුච්චපු එක අද සමහර කෙනෙකුට මේක විහිළුවක් වෙලා තියෙනවා. නමුත් මේක විහිළුවක් නෙවෙයි. අද අපිට ඉන්න තැන නැහැ. අපේ දරුවොත් එක අපිට යන්න තැන නැති වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා සමහරක් උදේ මේවා විහිළුවට අරන් තියෙනවා. ඉතින් ඇත්තටම සමහර දරු සභාපතිතුමනි අපි අපේ ගෙදර ගෙදර කුඹල් ගයක්වත් අපි ගඩන්නේ නැහැ. අපේ ගෙදර කුඹල් ගයක් තිබුණොත් අපි ඒකත් බෙල්ල තමයි ඒ සුද්ධ කරන්නේ. හැබැයි අපි දැක්කේ දා මේ මාසේ 9 වෙනිදා ඉතාම නිජ්ජිත නිර්ලජ්ජිත විදියට මේ අපේ ගෙවල් ගිනි තිබ්බා. ඒ නිසා කරුණාකරලා මම අධිකරණ අමාත්‍යතුමාට මම කියන කරුණාකරලා මොකද මේක මේ පනත් නිකන් ඉදිරිපත් කරන්න මා ඉදිරිපත් කළ වැඩක් නැහැ. මේවා කාලානුරූපීව වෙනස් විය යුතුයි. ඒ නිසා කරුණාකරලා මේ සංශෝධනය මේකට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම මේ පනතේ තව තියෙන එකක් තමයි මේ 2013 මම කියන්න ඕන කරුණු ගණනාවක්. දැන් කෙලින්ම මේක අධිචෝදනා කිරීම ගැන තියෙන එක හොඳයි. ඉතින් ඇත්තටම අපි දන්නවා සමහරක් වෙලාවට ලඝු නොවන නඩුවලදී ඒ නඩු අතුරේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයට ගිහිල්ලා දීර්ඝ කාලයක් ගත වෙනවා නඩුව මහ අධිකරණයේ විභාගයට යන. ඉතින් අද දැන් උදාහරණයක්කට කිව්වොත් එදා මැයි 9 වෙනිදාම මේ පාර්ලිමේන්තුවේ අහිංසක මන්ත්‍රීවරයා අමගීත් අතුකොරල මැතිතුමා ඝාතනය කරා. ඉතින් මම හිතන්නේ තාම ඒකේ මම හිතන්නේ ලඝු නොවන නඩු විභාගය තමයි වෙන්නේ. ඉතින් කරුණාකරලා දැන් මේ වගේ නඩු කෙලින්ම ගරු නීතිපතිවරයාට පුළුවන් අධිචෝදනා පත්‍ර බාර දෙන්න මහ අධිකරණේ. ඒ නිසා මේ පනතේ ඒක තියෙන හොඳ එක අංගයක්. එතකොට අනිත් කාරණේ තමයි දැන් ලඝු නොවන නඩුවලදී අපි දැකලා තියෙනවා ගරු සභාපතිතුමනි සමහරක් වෙලාවට සාක්ෂිකාරෝ කැඳවලා දීර්ඝ වශයෙන් ඒ සාක්ෂිකාරු හරස්පර්ශන වලට වාජනය වෙනවා. ඒත් ඇත්තටම ලඝු නොවන නඩුවක මූලික කාර්යභාරය ඒ අපරාධ කරුවට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තියෙනවද නැද්ද කියන එක තමයි හොයන්නේ මහ අධිකරණයට තියන්නේ. ඉතින් සමහරක් වෙලාවට ඉතාම දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ මේ නඩු මහ අධිකරණයට ගිහිල්ලා වින්දිතයට බරපතල අසාධාරණයක් වෙනවා. සමහරක් වෙලාවට මේ මහ අධිකරණ මේ නඩුව ගන්නේ සිද්ධිය වෙලා අවුරුදු 10කට 15කට පස්සේ සාක්ෂිකාරයන්ට මතක නැහැ සිද්ධියේ උනේ මොකද්ද කියලා. ඒතොර අනිත් පැත්තෙන් කරු සභාපතිතුමනි මේකෙන් සැකකාරයට බරපතල අසාධාරණයක් වෙනවා. අපේ රටේ මූලික අයිතිවාසිකම් වල තියෙන එකක් තමයි සාධාරණ විශ්ෂක් තිබිය යුතුයි කියන කාරණය. එතකොට සමහරක් වෙලාවට මේ නඩු ප්‍රමාදය නිසා ගරු සභාපතිතුමනි වින්දිතයට වගේම අපරාධකාරයට බරපතල අසාධාරණයක් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ දිවුරුම්පියට සාක්ෂි ලබා දීම වැදගත් කාරණයක් කියන කාරණය අපි කියන්න ඕනේ. ඉතින් මේවා මේ පනතේ ඒ ආකාරම තියෙනවා. ඒ වගේම මේ පනතේ තියෙනවා නඩු කටයුතු දින 90කින් අවසන් කරන්න ඕනේ කියලා. හැබැයි ප්‍රායෝගිකව මේක උසාවිය වෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ගරු සභාපතිතුමනි කොහොම කිව්වත් සමහරක් වෙලාවට උසාවි වලදී පොලිසිය ඇවිල්ලා ඉල්ලීමක් කරනවා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලලා. එතකොට අධිකරණයෙන් අහන මොකටද මේක නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලන්නේ? එතකොට සමහරක් වෙලාවට කියන්නේ පොලිස්පතිවරයාගේ චක්‍රේක තියෙනවා මේ අහවල් වැඩි සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත යුතුයි. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි කරු සභාපතිතුමනි මේ පොලිස්පතිවරයාගේ චක්‍රේක පිළිබඳව අධිකරණ සේවා කොමිසම දැනුවත් නැහැ. ගරු අධිකරණවල ඉන්න නිශ්චකාරතුමාලා දැනුවත් නැහැ. එතකොට අධිකරණවල ඉන්න නිශ්චකාරතුමාලා කියන කාරණේ තමයි අපි බැඳිලා ඉන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ චක්‍රලේක වලින් විතරයි. අපි පොලිස්පතිවරයාගේ චක්‍රලේකත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. ඉතින් මම හිතන්නේ මේක ගරු අධිකරණ ඇමතුමා මේක මම හිතන්නේ මේ සියලු පාර්ශ්වයන් කැඳවලා මේ සියලු පාර්ශ්වයන් කැඳවලා පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ එහෙම නැත්නම් අධිකරණ කටයුතු වඩා විධිමත් කළ යුතු ආකාර පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවත් එක්ක පුළුල් සාකච්ඡාවක් කරද්දී හොඳයි. එහෙම නැත්නම් අපි දැකලා තියෙනවා එහෙම සමහරක් අවස්ථාවලදී ඒ පොලිස් නිලධාරීන් ඉතාම බරපතල අපහසුතාවයකටපත් වෙනවා. දරු අධිකරණ වලට කරන්න දෙයක්ුත් නැහැ. පොලිසිය ඒ වගේ ඉල්ලීම් කරාම ගරු අධිකරණෙන් අධිකරණයක ප්‍රතික්ෂේප කරාම ඒ එතකොට බරපතල අපහසුතාවයකටපත් වෙන ඒ නිලධාරියාගේ අභිමානයට යම් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම කියන්නේ මේවා පිළිබඳව සාධාරණව ඉතාම හොඳින් සැලකිල්ලක් දැක්විය යුතු කියන කාරණේ අපි මේ අවස්ථාවේ ගරු අධිකරණමතුමාට යෝජනා කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි මේ නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ප්‍රමාද. දැන් මේ 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 50 හැම එකම ගෙනාවේ ගරු සභාපතිතුමනි නීතිය ඉක්මනින් පස්සේ දලන්න. ඉතාම ඉක්මනටම නඩුවක් අහලා නඩුවේ තීන්දුව ලබා දෙන්න. හැබැයි අපි දැකලා තියෙන සමහරක් වෙලාවට නීතිපතිතුමාට උපදේශ නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලලා යවුවම නීතිපතිතුමා උපදෙස් ඉල්ලලා යවම අවුරුදු ගණනාවකට එන්නේ නැහැ. දැන් ගිය සතිය මං හම්බෙන්න ආවා බලපිටිය මහේස්සත් උසාවියේ නඩුවක් තියෙන මිනිස්සෙක්. ඒ ඒ ඒ දරුවා ඒ පුද්ගලයාගේ දරුවා ඉතාම කුඩා කාලේ තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් දරුවා උසස් පෙළ බන්දි ඉගෙන ගන්න. මේ ගෙදර දිපිච්ච රත්තරන් බඩු ඔක්කොම ටික සංවිධානාත්මක මංකොල්ලකාරව අරන් ගිහිල්ලා. හැබැයි දැන් පොලිසිය යවලා තිනවා නීතිපති උපදෙස් ඉල්ලලා. මොකද වෙලා තින්නේ තාම නීතිපති උපදෙස් නැහැ. නඩුව කැඳවන අවුරුද්දකට එකපාරක්. ඉතින් මේවා පිළිබඳව මං හිතන්නේ අපි ගරු අධිකරණ ඇමතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් ගරු සභාපතිතුමනි මේ මොනතරම් පණත් අනපනත් සම්බන්ධ කරත් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට සාධාරණයක් විය යුතුයි. ඒ නිසා මං හිතන්නේ මේ සියලු කාරණා පිළිබඳව මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. එතකොට අනිත් කාරණේ තමයි ඇයි දැන් මේ පණත අවුරුද්දකෙන් දෙකට දික් කරන්නේ? දැන් අතර මේ මේ පණත මුලින්ම ගෙනාවේ ගරු සභාපතිතුම 2005 අවුරුද්ද. දැන් 2005 අවුරුද්ද ඇවිල්ලා දැන් අද 2023ට ඇවිල්ලා තියෙනවා. හැබැයි 2023ට ඇවිල්ලත් අධිකරණ ඇමතුමාට සිද්ධ වෙලා තියෙනවා මේ පණත දික් කරන්න මේ සභාවේ අනුමැතිය ගන්නයි. මොකටද එහෙම වෙන්නේ? දැන් ඒ නිසා මම යෝජනා කරනවා ගරු අධිකරණ ඇමතුමාට කරුණාකර මේකට සංශෝධනයක් ගේන්න. ඒ ඒ ඒ පණත අවශ්‍ය ඒ ඒ වගන්ති අවශ්‍ය නැහැ. අතරම මේ මේක සාධනීය පණතක්. ඒ නිසා මම හිතන්නේ කවුරුත් මේකට මේ ගැන තිබිච්ච හුඹස් බෑ නැති වෙලා තියෙනවා. අපි අපිට මතකයි මේක ගෙනාවු මුල් කාලේ විවිධ විවේචන මේ විශේෂ විධිනාන පණත පිළිබඳව තිබුණා. නමුත් අද වෙනකොට ඒ හුඹස් බිය නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම අධිකරණ ඇමතුමාට යෝජනා කරනවා මේ මේ පණත මේ 7 වෙනි වගන්තියේ තියෙන මේ අධිකරණ ඇමතුමා මේ අවුරුදු මේ පණතේ විධිවිධාන ක්‍රියාත්මක වීම ආරම්භ වන දවසේ අවුරුද්දේ කාලයක් ක්‍රියාත්මක පවතින්නේ. ළඟට මේ 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 පණත අවුරුද්දේ කාලයක් නොඉක්ම යුතුයි කියලා දැන. ඒ නිසා මම හිතන්නේ මේ මේ සම්බන්ධයෙන් සංශෝධනයක් ගෙනල්ලා මේ මේ වගන්තිය මේ විශේෂ විධිනා පණත ඉවත් කරොදින් හොඳයි. මොකද සමහරක් වෙලාවට වැරදිලාහදී අධිකරණමත්තුමාට මේ මේ ගැසට් එක ගේන්න බැරි වුණොත් දැන් මේ මෙහෙම එකක් වුණා. ඇත්තටම දැන් 2013 පණත ගේන්න උනේ 2013 නැවතවතාවක් ඒවකට රවුෆ් හකින් මැතිතුමා අධිකරණ මැතිවරයා එතුමාට මේක ගේන්න උනේ ගරු සභාපතිතුමනි එදා මැතිවරණයක් කාලේ මේ පනත ඉදිරිපත් මේ පනත කාලේ අවසන් වුණා ගැසට් එක ඉදිරිපත් කරන්න හම්බුනේ නැහැ මේ ගරු සභාවට. එතකොට නැවතවතාවක් මේ අලුතෙන් පනතක් ගේන්න උනා මේ 2013 පනතෙන් ඒ නිසා. ඒ නිසා මේක මං හිතන්නේ දිගින් දිගට මේ ක්‍රියාවලිය අපි නියලුතු වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉතාලම ගෞරවයෙන් මෙතන ගරු අධිකරණ මැතිතුමා නැති වුණත් මම ඉල්ලීමක් කරන මෙතන මේ අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් ඉන්නවා නම් කරුණාකරලා මේක ගරු අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්න. දැන් මේ 2005 පටන් ගත්ත මේ ක්‍රියාවලියයි මේක දිගින් දිගට ගෙනියන්නේ. ඒ නිසා මෙන්න මේ සියලු කාරණා පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කරමින් මේ මේ පනත මේක සම්මත කරන්න තම උන්වහන්සේ හැමදාගෙම සහය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට තලත අතුකෝරළ මන්ත්‍රීතුමේ විනාඩි 6ක කාලයක් තියෙනවා.
මූලාසන ආරූඪකරු මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි. අපරාධ විධිවිධාන සංවිධාන පනතේ අවශ්‍ය සංශෝධනයක් ඉදිරිපත් කරන වෙලාවේ ඉතාම අපි බොහොම ඉතාම අවශ්‍ය දෙයක් තමයි මේ වෙලාවේ මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේකට ගොඩාක් වෙලාවට බරපතල අපරාධ ගණේ අපරාධ සිද්ධ වුණාන් පස්සේ ඒ සම්බන්ධයෙන් කෙරෙන නඩු කටයුතු ගොඩාක් දීර්ඝ කාලයක් යෑම නවත්තා ගන්න මෙම මේ ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මමත් හිතනවා, මමත් කල්පනා කරනවා අපි පක්ෂයක් හැටියට මේක අවුරුදු දෙකෙන් දෙකට නෙමේ මේ සංසෝ මේ මේ ක්‍රියාවලිය ස්ථීර වශයෙන්ම මේ අපරාධ විධිවිධාන සංවිධාන පනත තුළ සිදුවිය යුතුයි. ඉතින් විශේෂයෙන්ම රටේ වෙන බරපතල ගණයේ අපරාධ සම්බන්ධයෙන් නීතිපති තුමාට අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට පැවරීමට බලය ලැබෙනවා මහේස්ත්‍රාත් අධිකරණයකින්. ඒ අවශ්‍ය පරීක්ෂණ කෙරෙන්නේ නැතුව ඒ සම්බන්ධයෙන් විධිමත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සාක්ෂි ඇති තියෙනවා නම් ඒ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් අධිචෝදනා පත්‍ර ගොනු කරලා ඒ නඩු කටයුතු පටන් ගන්න. ඒකෙන් ගොඩාක් දේවල් වෙනවා. විශේෂයෙන්ම සාක්ෂිකාරීන් ඒ වගේම අපරාධ සම්බන්ධයෙන් විඳිතයින්ත සාධාරණත්වයක් ඉෂ්ට කරගන්න මේ හැම එකක්ම වෙනවා. හැබැයි මේ හැම එකක්ම සිද්ධ වෙනකොට නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍ර ඉවත් කරගන්න එක කාලෙන් කාලයට වෙනස් නොවිය යුතුයි. සමහර වෙලාවට හරියට පරීක්ෂණ අවසන් වුන් නැත්නම් ඒ වගේම සමහර වෙලාවට විශේෂයෙන්ම පූර්වගාමී නීතිපතිවරයා වැරදි තීරණයක් අරන් තියෙනවා නම් දැන් අපි පහුගිය කාලේ දැක්කා ගොඩක් අධිචෝදනා පත්‍ර ආපහු අයින් කරගත්ත අවස්ථා තියෙනවා. එක්කෝ මේවා හැම පැත්තකටම සාධාරණයක් ඉෂ්ට වෙන්න මේ සම්බන්ධයෙන් මේ හැම එකක්ම අධිචෝදනා පත්‍ර නිකුත් කරන්න ඉස්සෙල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙන්නේ කංශ නිලධාරීන් දෙන්නේගේ මේ දෙන්නෙක් විසින් ඒවා අධ්‍යයනය කරලා තමයි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්නේ. ඉතින් එහෙමනම් ඒ සම්බන්ධයෙන් වගකීම පුද්ගලිකව මෙම නිලධාරීන් බාරගන්න තත්වයකට පත් කර යුතුයි. මොකද අධිචෝදනා පත්‍රයක් නිකුත් කරලා ඒ කටයුතු පටන් අරගත්තන් පස්සේ ආපහු මේවා විඩ්‍රෝ වෙනවා කියලා කියන්නේ ඒක එච්චර හොඳ තත්වයක් නෙමෙයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හැටියට කටයුතු කරන අය ඒවා සම්බන්ධයෙන් යම් යම් තීරණ ගන්නවා නම් ඒ අයට ඒකට පුද්ගලිකවම මොනවා හරි බැඳවීම වගකීමක් බඳවා ගන්නට ඕනේ. වගේම අර සංශෝධනයේ දෙවැනි වගන්තියට අනුව ASP නිලයකට නොඅඩු කෙනෙක් පැය 24ක් තවත් කාර්ය සැකකාරයේ රඳවා ගැනීමේ අයිතිය හොඳයි. නමුත් ඒ සඳහා හොඳ සාධාරණ කරුණු කාරණා ඉදිරිපත් කර යුතුයි මුණාසන ආරූඪ මන්ත්‍රීතුමනි. මොකද ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා සෑහීමකටපත් වෙන මේ තව පැය 24කට මේ සැකකාරයේ අපි පොලිසිය රඳවා ගන්න ඕනේ. එතකොට හැම පැත්තකටම ඒ ගැන විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මේක තවත් ටිකක් ඉස්සරහට ගිහිලා මොනවාද නිශ්චිත කරුණු මොන හේතුවකට පැය 24ක් රඳවා ගන්න ඕනිද කියන එක ගැන තීරණයක් ගත යුතුයි. ඉතින් ඒ වගේම මම මේ වෙලාවේ අද අධිකරණ අමාත්‍යාංශයේ අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන නිසා විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යතුමා මේ අවස්ථාවේ නැති වුණත් එතුමාගේ අවිශේෂ අවධානය මම කරුණු කාරණා කීපයක්
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමීට
යොමු කරන්න කැමැති. මොකද දැනට අපිට ආරංචි වෙලා තියෙනවා අභියාචනාධිකරණයේ විනිශ්චකාරතුමන්ලා ජ්‍යෙෂ්ඨත්වයේ නොසලකා ශේෂ්ඨාධිකරණයට උසස් වීම ලබා දෙන්න හදනවා කියලා සමහර අයගේ ඉල්ලීම සහ කැමැත්ත මත. ඉතින් ඒ වගේ දේවල් වෙන්න බෑ. මේවා අධිකරණයේ ස්වාධීනත්වයට හැමදාම බලපාපු දේවල්. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අධිකරණ ඇමතුමාගේ මැදිහත් වීමත් එක්කම හැම අධිකරණ විනිශ්චකාරතුමන්ලාගේ අයිතිය ස්වාධීනත්වය ඒගොල්ලොන්ට ඒ තියෙන ස්වාධීනත්වයට යම්කිසි බලපෑමක් නොකර කනිෂ්ඨත්වය ජ්‍යෙෂ්ඨත්වය නොසලකා කනිෂ්ඨයෙන් උසස් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේ ගරු ඇමතුමා මේ අවස්ථාවේ නැති වුණත් එතුමාගේ මම මේ ඉල්ලීමක් කරන්න කැමැති. ඒ වගේම පහුගිය දවසක තිබිච්ච අර ටයිලට් බා ජජ්මන්ට් එකක් මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොඩ්ඩක් කිලෝ එකක් දෙකක් නෙමෙයි කිලෝග්‍රෑම් 197ක මත්ද්‍රව්‍ය වත්කුඩු මේ සම්බන්ධයෙන් චෝදනා ලැබලා තිබිච්ච 5 දිනක්ම නිදොස් කොට තිබුණා. ඒතකොට ඒක එක එක කතා කියනවා. විනිශ්චකාරතුමන්ලා පැත්තෙන් එක පැත්තක් අනිත් පැත්තෙන් මේ සම්බන්ධයෙන් මේ හරියට නීතිපති දෙපාර්තමේන්තුව ඒගොල්ලන්ගේ කටයුත්ත කරාද කියලා. විශේෂයෙන් මම කියන්නට ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන අපි අවශ්‍ය ඒ සඳහා ඒ අයට අවශ්‍ය පහසුකම් ඔක්කොම සලසපු උදව් විය හැටියට. මේ වෙලාවේ නීතිපති දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ වගකීමක් හැටියට හරියට රටපැත්තෙන් බලලා මේ දේවල් සම්බන්ධයෙන් කරුණු කාරණා ඉෂ්ට කරන්නට ඕනේ. ඊට පස්සේ හරි විදියට නඩු කටයුතු මෙහෙවන්නේ නැතුව අවශ්‍ය සාක්ෂි අවශ්‍ය කරන දේවල් ඉදිරිපත් කරන්නේ නැතුව ඒ සම්බන්ධයෙන් තීන්දු තීන්ද ගැනීමේදී විනිශ්චයකාර තුමන්ලාට ඒ වැරද්ද පවරන්න. එහෙම නැත්නම් ඒ වගකීමෙන් මිදෙන්න උත්සාහ කරන එක ඉතාමත් වැරදි කියන එක තමයි අපිට මේ අවස්ථාව මතක් කරන් තියෙන්නේ. ඉතින් මම දන්නවා මගේ කාලය අවසන්. ඔබ කාලය ලබා දුන්න ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා. ඊට පෙර මුලසුනට ගරු ප්‍රේම්නාත් සීදලවත් මහත්මයා එනවා.
බොහොමසුකේ මුලාසනේ මන්ත්‍රීතුමනි, අධිකරණ පනතක් ගැන සාකච්ඡා වෙන වෙලාවේ අධිකරණ අමාත්‍යතුමත් මේ අහල පහල ඇති කියලා හිතන වෙලාවේ මම අවධානය යොමු කරන්න කැමති ඉතාමත්ම කෙටියෙන් එතුමා පහුගිය දවසක හෙලි කරපු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අතයට ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවායි කියන කාරණය. මම හිතන්නේ මේ ප්‍රකාශය කරන්නේ මේ රටේ අධිකරණ ඇමතිවරයා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ වන්දි මුදල අඩු කර ගැනීම සම්බන්ධයෙන් මේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු රුපියල් ඩොලර් මිලියන 250ක වන්දි මුදල අල්ලස් මුදලක් ලබාගෙන මේ කටයුත්ත යට ගැසුවාය කියන කාරණය ඉදිරිපත් කරන්න මේ රටේ අධිකරණ ඇමතිවරයා. මම හිතන්නේ අපි එතුමාට එකතකින් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කාරණයක් රටට හෙළිදරව් කිරීම පිළිබඳව. අපේ රට තුළ හොරුන් දූෂිතයින් ගසාකන්නන් මංකොල්ලකරුවන් විශේෂයෙන් තක්කඩි දේශපාලකින් ඉන්නවාය කියන කාරණය මේ ලෝකේ පුරා රට පුරා ගඳ ගැස්සලා තියෙද්දි මේක මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මේක අපිටත් පිළිගැජ්ජයි. එනිසා අපි කරුණා කරලා දැන් මම ඊයේ දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. කරුණා කරලා මේ චුදිතයා මේ අල්ලස ගත්ත පුද්ගලයා කවුද කියන එක රටට හෙළිදරව් කරන්න කියන එක. දැන් විශේෂයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට වාසිදායක පිට්ටනිය අපි මේ නඩුව අහන්නේ නැතුව ඒ විද්වත් වාර්තාවල එක්ස්පර්ටිස්ලාගේ වාර්තාවලට අනුව මේක ලංකාවේ මේ නඩුව පවරලා අපිට ඩොලර් බිලියන් 6ක වගේ අලාභයක් අපිට ගන්න පුළුවන්කම තියෙද්දි අර අපිට අවාසිදායක පිට්ටනියක මේ නඩුව අහන්න සැලැස්වීම තුළම අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව අපේ රටේ අධිකරණය බරපතල විදිහට හැල්ලුවට ලක් වෙලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී කියන්න ඕනේ. විජේදාස රාජපක්ෂ මහත්මයා මෙතන හිටියා නම් හොඳයි. අපේ රටේ අධිකරණ ඇමතිවරයා හැටියට මම හිතන්නේ අපි අවසාන දවස් කීපේ තමයි මේ නඩුව පවරන්නත් අපි කටයුතු කරන්නේ. මීට කලින් අපි දැක්කා නිව් ඩයමන්ඩ් නෞකාව. නිව් ඩයමන්ඩ් නෞකාවටත් ඔය දේමයි අපිට සිද්ධ වුණේ. අපිට විශාල මුදලක් අපිට අලාභ හැටියට ගන්න පුළුවන්කම තියෙද්දි නිව් ඩයමන්ඩ් නෞකාවලත් අපි මට විනාඩියකට කලින් මේක දැනුම් දෙන්න ඕනේ. එහෙමනේ කතාවක් ඉවර කරන්නේ. අන්තිම තප්පරේ ඔබතුමත් එහෙම කියන්න බෑ. අන්තිම තප්පරේ තමයි නිව් ඩයමන්ඩ් නෞකාව වෙනුවෙනුත් අපි නඩු පවරන්නේ. අපිට 750ක්වත් මට තව විනාඩියක් තියෙනව නැත අයෝ. අන්තිම තප්පරේ තමයි මේ නඩු පවරන්නේ. ඒ නිසා අපිට නිව් ඩයමන්ඩ් නැවෙනොත් අපිට අලාභයක් ගන්න බැරුව ගියා. එහෙම අත්දැකීමක් තියෙද්දි එහෙම පූර්වාදර්ශයක් තියෙද්දි අපි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වෙනොත් මේ විදිහට ඩීල් එකක් දානවා නම් වැරදි කියන කතාව මේ අවස්ථාවේදී කියනවා. අපේ රටට ඩොලර් ඕන වෙලා තියෙන වෙලාවක ඩොලර් හිගයක් තියෙන වෙලාවක IMF එකෙන් ඩොලර් මිලියන් 2.9ක් වෙනුවෙන් බරපතල කොන්දේසි රටට අහිතකර කොන්දේසි වලට දන ගහලා ඉන්න වෙලාවක අපිට ඩොලර් බිලියන් 6ක් අපේ ආර්ථිකයේ වැටුනොත් අපිට නැගිටින්න පුළුවන් වෙලාවක මේ මිලියන් 250ක අල්ලසක් අරගෙන මේ රටේ සමස්ත ජනතාවගේ අනාගතය බිලි දෙන්න කටයුතු කරපු සාහසිකයා පාපතරයා කවුද
කියන්නේ? මම
හිතන්නේ ගරු අධිකරණ ඇමතිතුමා හෙළිදරව් කළ යුතුයි. අර බැඳුම් කර වංචාවක් නිසා ආර්ථිකය විනාශ වුණායි කියන බරපතල චෝදනාව ඒ කළා වාගේම මේ එක්ස්ප්‍රස් පර්ල් නැව හරහා අපිට ඩොලර් බිලියන 6ක් අපේ ආර්ථිකයට ලබා ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ ඒක පාවා දීම බරපතල සාහසික අපරාධයක් කියන එකත් ඒ කටයුත්ත දැන දැනත් ඒක සංගවීමට කටයුතු කිරීම ඒ පාපතරයා ඒ සාහසිකයා නීතිය රැහැනට හසු කර ගැනීමට කටයුතු නොකිරීම තුළ මේ රටේ ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් මේ අධිකරණ ඇමතිවරයාටත් බරපතල ලෙස ඇඟිල්ල දිගු වෙනවා කියන කතාවත් කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතිගරු මන්ත්‍රීතුමා, ගරු සුරේෂ් වැඩිවෙල් මන්ත්‍රීතුමා, ඔබතුමා වැඩි තුනක් කාලයක් තිබෙනවා. ගෞරවයෙන් ගරු සමන්පිය මන්ත්‍රීතුමා මූලාසනට එනු ඇත.
சபையை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கின்ற உறுப்பினர்களே, நீதி அமைச்சருடைய விவாதத்திலே என்னுடைய ஒட்டுமொத்த மலையக மக்கள் சார்பாக நான் சில விடயங்களை இங்கு நீதி பிரச்சனையை முன்வைக்க விரும்புகின்றேன். நீதி அமைச்சருடைய பிரேரணை விவாதம் இன்று நடைபெற்றுக் கொண்டிருக்கின்றது. IMF சம்பந்தப்பட்ட நிலைமைகள் பேச்சிலே இங்கு பாராளுமன்றத்தில் நடைபெற்றுக் கொண்டிருக்கின்ற சூழ்நிலையிலே இந்த மலைய மக்களுக்கு பாரிய ஒரு அநீதி. இந்த நாட்டிலே ஏனைய பிரதேசங்களிலே அரிசி நிவாரணம், ஏனைய சலுகைகள், கொடுப்பனவுகள் வழங்கப்பட்டிருக்கின்ற போது சமுர்தி பட்டியலிலும் ஏனைய விசேட நிவாரணங்கள் பெறும் பட்டியலை பார்த்து இந்த நிவாரணங்கள் வழங்கப்படும் போது அந்த சமுர்தி பட்டியலே திட்டமிட்டு இனவாத அடிப்படையிலேயோ வேறு எந்த காரணத்தினாலேயோ இந்த நாட்டிலே மிக குறைவான வருமானம் பெறுகின்ற மலையக பெருந்தோட்ட தொழிலாளருடைய பெயர் பட்டியல் அங்கு நீக்கப்பட்டிருக்கிறது. சமுர்தி பட்டியலை கொடுத்தா நாங்கள் மலையகத்தை பொறுத்தவரை எங்க மக்களுக்கு கிடைக்காது. நீங்க சமுர்தி பட்டியலில் தான் நீங்க அரசி நிவாரணம் கொடுத்தீங்கன்னு சொன்னா ஏனைய வசதிகளை ஏற்படுத்தி கொடுத்தனால எங்க மக்களுக்கு கிடைக்கவே கிடைக்காது. ஆக இது ஒரு சாதாரணமான விடயம் அல்ல. பாராளுமன்றத்திலே நான் பிரதம மந்திரி அவருடைய அமைச்சின் கீழ் இருக்கின்ற உள்ளூராட்சி மாகாண சபை சம்பந்தப்பட்ட விடயங்களை நான் கேட்கின்றேன். இந்த அரிசி நிவாரணம் என்னுடைய மலையக மக்கள் அனைவருக்கும் கிடைக்க வேண்டும். பெருந்தோட்ட தொழிலாளருக்கு மட்டுமல்ல மலையத்தை சார்ந்து மலையத்தை அண்மித்து வாழ்கின்ற மக்களுக்கு கிடைக்க வேண்டும். பாரிய ஒரு அநீதி ஒன்று நடைபெற்றுக் கொண்டிருக்கின்றது. பெருந்தோட்ட தொழிலாளருடைய சம்பளம் 1000 ரூபாய் என கேட்டு வந்த ஜனாதிபதி இப்போது காணாமல் போயிருக்கின்றார். 1000 ரூபாய் சம்பளத்திற்கு நீதிமன்றம் வரை சென்று கொழும்பு மாவட்ட நீதிமன்றம் 1000 ரூபாய் சம்பளத்தை கொடுப்பதற்கு பெருந்தோட்ட கம்பெனிகளுக்கு உத்தரவிட்ட பிறகு அதனையும் எதிர்த்து இன்று உயர்நீதிமன்றத்திலே இன்று பெருந்தோட்ட கம்பெனிகள் வழக்கு தொடர்ந்திருக்கின்றார்கள். 2020 ஆண்டு தான் 1000 ரூபாய் சம்பளம் சம்பந்தமாக பேசினோம். 2023 ஆண்டு கூட அந்த 1000 ரூபாய் சம்பளத்திற்கு பெருந்தோட்ட கம்பெனிகள் மீண்டும் வழக்கை அங்கு தொடர்ந்து
கொண்டிருக்கின்ற
மலையக மக்கள் முழுமையாக 200 வருட வாழ்க்கைக்கு பிறகு ஒட்டு மொத்தமாக திட்டமிட்டு தோட்ட தொழிலாளர்கள் மலையக மக்களுக்கு கிடைக்கின்ற வரப்பிரசாதங்கள் அனைத்துமே அங்கு திட்டமிட்டு நிறுத்தப்பட்டிருக்கின்றது. வேதாளம் இன்னும் முருக மரம் ஏறி இருக்கின்றது. மலையத்தில் வேதாள மீண்டும் முருக மரம் ஏறி எமது மக்களை காணி அவருடைய இபிஎஃப் இடிஎஃப் போன்ற பல பிரச்சனைக்கு இன்னைக்கு மலைய மக்கள் கொடுத்துக் கொண்டு வந்திருக்கிறார்கள். பெருந்தோட்ட கம்பெனியுடைய அடாவடித்தனம், தொழிற்சங்க பிரச்சனை, போலீஸ் நிலையத்தை தீர்த்து வைக்கக்கூடிய அசம்பந்த போக்குகள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆகவே அரசாங்கம் நேரடியாக ஈடுபட வேண்டும். தோட்டத் தொழிலாளர் உரிமைகள் சம்பந்தமாகவும் மலைய மக்களுடைய ஏனைய வரப்பிரசாதங்களை பெற்றுக் கொடுக்கக்கூடிய நடவடிக்கைகளை உடனடியாக ஏற்படுத்த வேண்டும். ஒட்டுமொத்த மலையக மக்களுக்கு இன்னைக்கு பாராளுமன்றத்தில் 3 நிமிஷம் ஒதுக்கப்பட்டிருக்கு. இதிலேயே விளங்குதில்லை, என்ன வேலத்திட்டு எப்படி நீங்க போய்கிட்டு இருக்கீங்கன்னு சொல்லி. ஆகவே நாங்கள் நியாயமாக இந்த நாட்டிலே நாங்கள் வாழ்ந்து கொண்டிருக்கும் போது மலைய மக்களுடைய வரப்பிரசாதங்கள் திட்டமிட்டு அளிக்கப்பட்டிருப்பதை வன்மையாக இந்த சபையிலே நான் கண்டிக்கின்றேன்.
நன்றி. மந்தமா மீதங்கட்ட கரு பேமநாசி துரவத் மந்திரி முன்னாடி தாகத்தை காலத்தின்
சுதி கரு கரசபா சம்பவத்துமணி அப்பிட்ட அத தினே வினவிட்டு விஷால பிரஷ கணனாவாக்கிற அட்ட மித்த යම් ආකාරයක රට සමතුලිතතාවයකට පත් වෙලා අපිට යන්න පුළුවන් තරක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම කර සභාපතිතුමනි, මේ රටේ අධ්‍යාපනය වෙනස් කරලා, මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් මේ රටත් වෙනස් කරගෙන ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. අපි විශාල බලාපොරොත්තුත් එක්ක තමයි මේ 2019 දේශපාලන වෙනස කරේ. හැබැයි අපි කවුරුත් දන්නවා යම් යම් අඩුපාඩු එක්ක, යම් යම් ප්‍රශ්න එක්ක, දීර්ඝ කාලීන තිබ්බ දෝෂත් එක්ක මේ සියලුම දේවල් ඇවිල්ලා අපි ගත සමහර වැරදි තීන්දුවත් එක්ක අද රට අපි වෙන්දර අපි කවදාකවත් දැක්ක නැති තත්ත්වයේ සිදුවීම අපි පහුගිය කාලේ දැක්කා. හැබැයි අද වෙනකොට අපිට පේන්න තියෙනවා යම් ආකාරයේ සුබ ලකුණු මේ රට වෙනත් තැනකට ගෙනියන්න අපි පහුගිය කාලේ අත්දැක්ක දේවල් එක්ක වෙනත් තැනකට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපි කොහොමද මේ කටයුත්ත මේ තාවකාලික ජයග්‍රහණ ඔස්සේ ඉදිරියට යනකොට අපි කොහොමද මේකට ස්ථිරසාර විසඳුමක් අත්කරගන්නේ කියන කාර්යය තමයි අපි හමු වෙ තියෙන්නේ. ඒක අපි අධ්‍යාපනය තුළ වෙන්න පුළුවන්, ඒක අපි නීති අනුව වෙන්න පුළුවන්, සංවර්ධන ක්‍රියාවලිය හමු වෙන්න පුළුවන්. මේක කොහොමද අපි ජයග්‍රහණය කරගන්නේ කියන කාර්යය අපි හමු වෙ තියෙනවා. ඒක ප්‍රතිපලයක් හැටියට තමයි දිගින් දිගටම අපේ රටේ නීති කෘත්‍යයන් තුළ අද දිනේ මේ අපි කතා කරන 50 කෙටුපත පහුගිය කාලේ කීප වතාවක් තුළම මේ රටේ පාර්ලිමේන්තුව තුළ නැවත වතාවක් මෙය යාවත් කලින් කිරීමක් සිද්ධ කරේ. මම දැක්ක මීට පෙර කතා කරපු කරු නීතිඥ මොහන් සිල්ව මැතිතුමා, රාජ්‍ය අමාත්‍යතුමා තමයි පැහැදිලිව කියනවා කාරණයක්. මේ යම් මේ කියන කාරණාවලට අදාළව උපලේඛනගත වැරදි සම්බන්ධයෙන් යම් එක්කිරීමක් කිරීම සුදුසුයි කියන කාරණේ. ඇත්තරම ඒක තමයි විවුර්ත. මිනිස්සු හැසිරීම, මිනිසුන්ගේ සිතුම් පැතුම්, මිනිසු පෞගිය කාලේ මිට අවුරුදු 50කට 60කට හිතපු හැටි නෙමෙයි මිනිසු දැන් හිතන්නේ. මිට අවුරුදු 20කට වැඩි නෙමෙයි මිනිසු දැන් හිතන්නේ. සමහර කාරණාවලදී මිනිස්සු ඉස්සරහට කියලා දෙන සමහර කාරණාවලදී ඒ මිනිස්සු හැසිරීම අපිට ආවරණය කරන්න පුළුවන් විදිහට නීතිය තියෙනවා. හැබැයි සමහර කාරණාවලදී ඒ මිනිස්සු හැසිරීම නීතියට උඩින් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් තමයි මම හිතන්නේ මොහන් සිල්වා මැතිතුමා කිව්වේ. සමහර මිනිස්සු චර්යාවන් නීතියෙන් ආවරණ වෙලා නැහැ. ඉතින් ඒ වගේ කාරණා සම්බන්ධයෙන් දන්විත සංග්‍රහයේ 419 වෙනි වගන්ති මේ කියන උපලේඛනයට ඇතුළත් කරා නම් සුදුසුයි කියන කාර්යය මමත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හැබැයි එක අතකින් මේ විදිහට මේ නීතිය පාර්ලිමේන්තුවේ අවසරය දිගින් දිගටම කාලානුරූපීව ගන්න එක අතකින් හොඳයි. මොකද හේතුව ඒ විදිහට අපිට නිතර වෙනස් වන මිනිස්සු ඇසිරීම එක්ක නීතිය වෙනස් වීමේ හැකියාව ඉෂ්ට කරන්න පුළුවන්. ඒක තමයි විවුර්ත. සමහර නීති අපි දිගින් දිගටම අපි කතා කරනවා පෞගේ කාලය තුළම අවුරුදු 100 ගණනක් පරණයි. දැන් අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය ගත්තොත් අවුරුදු 150ක් ඉඳ වෙනවා. ඉතින් මේ සියලුම කාරණා එක බැලුවාම ඒ මිනිස්සු චර්යාවන් එක්ක නීතිය වෙනස් වීමේ ක්‍රියාවලිය ක්‍රමිකව සිද්ධ වෙන්න ඕනේ. ඒ ක්‍රියාවලිය අපි පාර්ලිමේන්තුවේ සිද්ධ කරනවා. අද පාර්ලිමේන්තුවේ බොහොමයක් වෙලාට කරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙන වැදගත් මේ විදිහේ අවශ්‍යතා වන් පාර්ලිමේන්තුවෙන් මිනිස්සු වෙනුවෙන් කරද්දී රටේ ජනතාව වෙනුවෙන් කරද්දී බොහොමයක් වෙලාවට සමහරවල් අපි දකින්නේ ජනමාධ්‍ය තුල දකින්නේ අනවශ්‍ය කතාබහ සමහර විට බොහොම අඩුවෙන් 1%, 2% මේ සභාවේ සිද්ධ වෙන අනවශ්‍ය කෑගැසීම් වගේ කාරණා තමයි එළියට යන්නේ. හැබැයි පාර්ලිමේන්තුව තුලේ මොන වගේ කාර්ය සිද්ධ වෙනවද? පාර්ලිමේන්තුව තුලේ සිද්ධ වෙන කාර්යයන් තුල රටේ ඒ මිනිස් වර්ගයාගේ ප්‍රවැත්මට මොනතරම් සුබවාදී කටයුතු කරනද කියන කාරණේ අපි නැවතවතාවක් කතා කරන්න ඕනේ. මං හිතන්නේ ඒක විවුර්තක්. අපි නැවතවතාවක් මං හිතන්නේ එහෙම දිගින් දිගටම සිද්ධ වුණා නම් පාර්ලිමේන්තුව පුච්චන්න, පාර්ලිමේන්තුව අත්පත් කරගන්න, පාර්ලිමේන්තුවට ගහන්න ඔය ඊනියා අරගලවාදී දේශපාලන කණ්ඩායම්, පැසිස්වාදී දේශපාලන කණ්ඩායම් වලට මේ ගේට්ටුව අසලටවත් එන්න හම්බෙන්නේ නැහැ. මොකද ජනතාව එහෙනම් ඊට ඉස්සෙල්ලා කියලා නැහැ පාර්ලිමේන්තුව තුල විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා අපේ යුතුකමක් තියෙනවා මේ කාරණා රටට හෙළිදරව් කිරීම, ලෝකෙට හෙළිදරව් කිරීමත් අපේ යුතුකමක්. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අද මේ සංශෝධනය වෙන නීතිය සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ විපක්ෂයටත් ආණ්ඩු පක්ෂයටත් විශාල බෙදීමක් නැහැ මේ කාර්යය සම්බන්ධයෙන්. ඒ හැම කෙනාම කතා කරේ මෙය කාලෝචිතව විවුර්තක් කියලා. අපිට දකින්න තවත් කාරණයක් තමයි කරු සභාපතිතුමනි, යම් නීතියක් අලුත් දෙයක් ගෙනකොට අපි හරි වික්ෂිප්ත වෙනවා, කලබල වෙනවා. සමහර නීති වෙනස් ඒ මනුෂ්‍ය හැසිරීමේ ස්වභාවය
මිනිස්සු කාලාන් රූපී කාලයක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ මිනිස්සු උරු පුරුදු වෙලා හිටපු විදියට වෙනස් වෙන්න පොඩි අකමැත්තක් දකිනවා ඒ මිනිස්සුගේ ඇසුරින් තුල. ඒකට බොහෝමයක් වෙලාවට කරන්නේ මොකද්ද? අර පරණ පුරුදු විදියට යනවා මිසක් වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට කටයුතු කරන්න වෙනස් අවබෝධයක් තුල වැඩ කටයුතු ආරම්භ කරන්න යම් බියක් දරනවා. මං හිතන්නේ මේ පරණ සම්බන්ධිනුත් ඒක තමයි පෞගී කාලේ තිබ්බේ. පැය 24ට එහාට ගිහිලා පුද්ගලෙක් රඳවා තබා ගන්නවා කුවහම ඒ කියන්නේ විශාල භීතිකාවක් තිබ්බා, බයක් තිබ්බා. හැබැයි අද අපිට පේන්න තියෙනවා මේ කාරණා ඉතාමත් සුමට සීලීව යම් පුද්ගලයෙක් රඳවා තබා ගන්නවා නම් ඒ පැය 48 කාලය සම්බන්ධයෙන් ඒ අපරාධ වැඩි සම්බන්ධයෙන් බොහොම සුමට සීලීව නීතියේ ප්‍රගමනයේ නීතියේ සාධාරණත්වය යුක්තිය සාධාරණත්වය ඒ විඳිතියාට මෙන්ම සැකකරුවාටත් ලැබිය යුතු ආකාරයට ඉෂ්ට සිද්ධ වෙනවා කියන කාරණේ ඉතාමත් මොනවට පැහැදිලි වෙන නීතියක් හැටියට මේ නීතිය අපිට දක්වන්න පුළුවන්. අර සභාපතිතුමනි අද වෙනකොට දැන් මේ කාරණා එක්ක මේ පනත් කෙටුම්පත නැවත පාර්ලිමේන්තුවේ අවසරය ලබා ගැනීමත් එක්ක වගේම අද බොහෝමයක් කාරණා අපි හමුවේ කතා කරනවා. ඉතින් මම හිතන්නේ එවැනි දේශපාලන පසුබිම් සහ දේශපාලන කතා කීපෙකුත් මේ එක්කම කතා කිරීම උචිතයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද බොහෝමයක් වෙලාවට අද වැඩි වෙලාවක් කතා කරා මේ රටේ අධ්‍යාපනය ගැන. මම ඒකයි මේ කතාවේ ආරම්භය අධ්‍යාපනය හා සම්බන්ධ කරලා පටන් ගත්තේ. මොකද අද ඔබතුමා දන්නවා මම වෘත්තිකයෙක් හැටියට මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හැටියට අධ්‍යාපනය ලැබලා. මේ රටේ අහිංසක දාඩිය මාංශි හම්බ කරපු අහිංසක මිනිස්සුන්ගේ අලගෙඩිය ලුණු ගෙඩිය ඒ අල කිලෝ එක ලුණු කිලෝ එක පරිප්පු කිලෝ එකට ගහපු බදු වලින් ගුරුවරුන්ට පඩි ගෙවලා ඒ ගුරුවරුන්ගේ ගෙනගත්ත මුදල් ගෙනගත්ත නිසා තමයි ඒ දහඩිය මහන්සියේ ඒ අහිංසක මිනිසුන්ගේ ලේ කඳුළු වලින් තමයි අපි බිහි වෙලා තියෙන්නේ. ඒ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්නේ. හැබැයි අපි හැමදාම නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා වගේම අපිට සිද්ධ වෙනවා මේකේ සීමාවන් මේ සීමා විවර කරලා බොහොම පුළුල් පරාසයකට අපිට යන්න. දැන් අපි හිතුවත් එදා 1956 දී නිදහස් අධ්‍යාපනය 1956 දී සොජාතික සොභාෂා ප්‍රතිපත්තිය තුල විශාල පිරිසකට මම්බෙත් ඉවර වුණා අධ්‍යාපන දොරට ඉවර වුණා. ඒ වෙලාවේ ඉංග්‍රීසි භාෂාව පැත්තකට දාලා අපි සිංහලෙන් ඉගෙන ගන්න පුරුදු පටන් ගත්තා. හැබැයි අද වෙනකොට අපේ සාක්ෂරතාවය 98ක් 96ක් දක්වාට පත් වෙලා තියෙනවා. ඒතර ගරු සභාපතිතුමනි අපිට දැන් ආපස්සට මේක යූටර්න් එකක් ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. අපිට පුළුවන් නම් අපි දන්නවා ලෝකයේ හැමතරම ජීවත් වෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය මුල් කරගත්ත ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් අපිට සෑහෙන දුරක් ඉස්සරහට යන්න පුළුවන්. දැන් පහුගිය කාලේ පුරාටම ඔය සෝභාෂා කටයුතු සම්බන්ධ නීති විද්‍යාලයේ සම්බන්ධ අපි කතා කරා. මේ පාර්ලිමේන්තුවේ ඒ කාරණාව පරාජය කරා. හැබැයි මම හිතනවා ගරු සභාපතිතුමනි අපිට පුළුවන් නම් අපේ රටේ ඒකට හේතුව තමයි ඒ දරුවන්ට නිසි ඉංග්‍රීසි අධ්‍යාපනය පොඩි කාලේ ලැබුණේ නැහැ. ඒකට අපි වක් කියනවා. ඒ දරුවන්ට කිසිල වැඩක් නැහැ. එතකොට අපිට පුළුවන් නම් ඒ පහසුකම් ඉංග්‍රීසි ගුරුවරයෙක් සෑම පාසලකම ලබා දීලා ඒ අධ්‍යාපන ක්‍රම වෙනස් කරලා ඉංග්‍රීසි අධ්‍යාපනය පොඩි කාලේ පටන් අරගෙන අපිට යන්න පුළුවන් නම් නීති අධ්‍යාපනය ආපහු ඉංග්‍රීසි වලට හරවන එක මහලොකු දෙයක් නෙමෙයි. ඒක විවුර්තක්. මොකද එයාට යම් නිසි කාලයක් දීලා ඒ අවශ්‍යතාවය සපුරන්න පුළුවන්. මම කතා කරන්නේ මේ අධ්‍යාපන ක්‍රමය අපිට වෙනස් කරන උසුසුම කාලේ ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් අපි කතා කරන භාෂාව තුළ ඒ දේශානුරාගය අපේ රටට තියෙන ආදරය සෝභාෂා ප්‍රතිපත්තිය කියන කාරණේ තීරණය වෙන්නේ නැහැ කියන කාරණේ මම පුද්ගලිකව විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි. අපි පෞගේ කාලේ IMF එකට ඉන්දියාව වසන් වතාවට ගියාට පස්සේ ඉන්දියාව සම්පූර්ණ වෙන කන පිට හරවනවා තමයි අධ්‍යාපන ක්‍රමය. පොළොව අතු ගන්න මිනිස්සුගේ දරුවටත් ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යයන ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගරු සභාපතිතුමනි අපි ලෝකේ ඇවිදිනකොට අපි දකිනවා පෞගිය කාලේ 5-10ක් හිමි වෙලා තිබ්බ ඒ විදේශ රටවල් වල එයාපෝට්ස් වල හිමි වෙලා තිබ්බ අපිට අපේ රැකියා අවස්ථාව අපේ රැකියා කෝට් එක අද 100%ක්වත් අපිට නැති වෙලා තියෙනවා. අද සම්පූර්ණ ඉන්දියානු දරුවෝ ඒ අවශ්‍යතාවයන් ඒ හිස්තන පුරවගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ආපහු නැවතවතාවක් හිතන්න ඕන කියන කාරණේ මම විශ්වාස කරනවා. මොකද මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ කොළඹ ඒ ආශ්‍රිත ප්‍රදේශවල බොහෝමයක් ජනයා අද ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට තමන්ගේ දරුවෝ යොමු කරනවා. අද ඒවා සමහරවිට ප්‍රවිතියකුත් නෑ සමහර අවස්ථාවල. ඉතින් මම ඉල්ලන්නේ මම මේක කියන්නේ මේ සම්පූර්ණ මේ අධ්‍යාපන ක්‍රමය අපිට ගමෙන් පටන් අරගෙන ගුරුවරු ටිකක් පුහුණු කරලා හැම පාසලකටම ඈත පළාතකටම දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය වැදගත්කම දීලා අධ්‍යාපන ක්‍රම වෙනස් වෙලා මේ ක්‍රමවේදය කනපිට ගැහුවොත් අපිට පුළුවන් මේ රට තියෙතරේ වෙනතරකට ගෙනියන්න. ඒක අපි ඔක්කොම කහුවලා කරන්න ඕන කියන කාරණේ මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න මොකද හේතුව මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ රටක් ගොඩනගන රටක් මේ අපහසුතාවෙන් ගොඩගන්න පුළුවන් රටක් ඉහළට ගෙනියන්න පුළුවන් ප්‍රධානම දේ තමයි අධ්‍යාපනය. අධ්‍යාපනයේ අපි අහලා තින්නේ දැනුම ප්‍රාග්ධනය වේ කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා අපිට අපි මේ අමාරු වෙట్లా ඉන්න වෙලාවේ අපි උත්සාහ කරන්න ඕනේ ඒ විදිහට මේ පවතින සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර වෙලා හිතන්න කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒකම කරු සභාපතිතුමනි දිගින් දිගටම දැන් මම හිතන්නේ අපි මේ අවස්ථාවේ ආයෝජන කළ යුතුයි මේ ගුරුවරුන්ගේ. මම හිතන්නේ ඔය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අවුරුදු 5කට සැරයක් පහුගිය කාලේ පුරාවටම තීරුවදුර හිතව මෝටර රථයක් ලැබුණා. ඉතින් මම ඉල්ලීමක් කරනවා අපිට මොනතරම් ප්‍රශ්න අපි දන්නවා අපි ඔක්කොටම ප්‍රශ්න තියෙනවා. පහුගිය කාලේ පුරාවටම ওই pay tax එක මම හිතන්නේ යම් යම් ආකාරයට ගෙවීම සිද්ධ වුණාමුත් පහුගිය මේ අලුත් tax එක තුල තමයි මෙයාට මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා එයාගේ කරුණා කළා මේ රටේ අහිංසක දරුවෝ වෙනුවෙන් කරුණා කළා එළියට ඇවිල්ලා අපි යම් කැපකිරීමක් කරලා මේ 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 පුත්‍රපත්‍ර ටික නිවැරදිව බලලා මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරු ඒ සියලු දෙනා එකහු වෙලා ඉස්සරහට එමු. මොකද හේතුව මේ උගස් තියන්නේ මේ රටේ අනාගතයේ දරුවන්ගේ ජීවන දරුවෝ තමයි ජීවනාලිය. මේ අයට ඉදිරි අධ්‍යාපන කටයුතු කරගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙනවා මේ විදිහට දිගින් දිගටම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ගියොත්. මම මතක් කරලා දෙන්න කැමතියි ඒ ගුරුවරුන්ට මේ පහුගිය කාලේ ඒ අවශ්‍ය ගුරු විෂමතා මගහැරලා ඒ ගුරු පඩිය ලබා දෙන්න අපේ රජය ක්‍රියා කරපු ආකාරය. මම එහෙට තව මතක් කරලා දෙන්න කැමතියි යම් ආකාරයක යම් සිද්ධියකදී ඒ අයට උද්ඝෝෂණයකදී පහර දීමු වෙලාවක යම් ආකාරයේ උද්ඝෝෂණේ මැඩපවත්වපු වෙලාවක ආණ්ඩුව ඇතුළේ ඉඳලා අපි ඒ ආකාරයේ ක්‍රියාකාරීත්වයක් අපි හෙලා දැක්කා. ඒ මොකද ගුරුවරුන්ට දෙන අපේ තියෙන ගරුත්වය නිසා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ දේශපාලන ભેද අමතක කරලා මේ රට වැටලා දින තත්වෙන් ගොඩ ගන්න මේ දරුවන්ගේ මේ තියෙන මේ දරුවෝ මේ විදිහට දිගින් දිගටම මේ ආ විදිහට කල් ගිහිල්ලා මේ අය බලාගෙන ඉන්නොත් එම මේ අය පීඩනයට ලක් වෙනවා. ඊට පස්සේ සමහර අය මානසික රෝගීන් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය වළක්වන්න අපි ඉල්ලීමක් කරමු. මොකද ඔබත් ඉගෙනගත් රට ඔබට උගන්වෙත් මේ රටේ අහිංසක ජනතාව. ඒ අහිංසක ජනතාවගේ රුධිරය දහඩිය ඒ මුදල් වලින් තමයි අපි ඉගෙනගත්තේ. ජමෙක් තරක කරන්න පුළුවන් නෑ. අපි අමාරුවෙන් ඉගෙනගත්තේ දුක් විඳලා ඉගෙනගත්තේ ඇත්ත. හැබැයි අපේ රටේ ඒ නිදහස් අධ්‍යාපනය නිසා තමයි ඒ නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් ඒ අහිංසක මිනිස්සුන්ගේ ලේ දහඩිය නොතිබුණා නම් ඔය කියන ආකාරයට මහාචාර්යවරු ආචාර්යවරු ගුරු වෙන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ආයාචනා කරනවා මේක යම් ආකාරයේ බලපෑමක් නෙවෙයි නිදහස් අධ්‍යාපනය තුළින් ආපු කෙනෙක් කෙනෙක් මම ආයාචනා කරනවා කරුණා කරලා මේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කරලා මේ රටේ දරු වෙනුවෙන් කව වෙන කී කාර්යය. ඊළඟ කාර්යය කරු සභාපතිතුමනි අද බොහෝමයක් අද දිගින් දිගටම කතා කරා මේ නෞකාවේ වංචාව ගැන. වංචාවක් සිද්ධ වුණාද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් දැන් දිගින් දිගටම පරීක්ෂණ කරා යනවා. ඒකම ඒ රක්ෂණ නඩුව සම්බන්ධයෙන් ඒ අවශ්‍ය නඩුවේ කාරණා සංවේදී කාරණා සම්බන්ධයෙන් අපි අපේ ඒ සුරක්ෂිතභාවයේ රහස්‍යභාවයේ රැකීමේ යුතුකමත් අපිට එක පැත්තකින් තියෙනවා. හැබැයි ඒකම අපි කිසිම වෙලාවක යම් ආකාරයෙන් හෝ පොඩියම් හෝ දූෂණයක් වංචාවක් මේ රටේ එරෙහිව සිද්ධ වෙලා තියෙනවා නම් ඒව රකින්න අපි කිසි වෙලාවක අපි එකට කිසිම උල්පන්දම් දෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ කටයුතු ඒ
විමර්ශන
කටයුතු කිරීම කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලිය යුතුයි. හැබැයි හුදෙක් කියන දේවල් පදනම් කරගෙන මේ කාරණා සම්බන්ධයෙන් අපි කරුණු කාරණා සාකච්ඡා කරන්න හරියට නිකන් අපි උසාවියේ ස්ත්‍රී දූෂකයෙකු හෝ මරණීය මිනිමරුවෙක් සම්බන්ධයෙන් මත ප්‍රකාශ කරන්න යන වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක මේ අපරාධකරුවන්ට දූෂකයන්ට වංචාකාරයන්ට නීතියෙන් ගැලවෙන්න දෙන්න විදියක් නැහැ. හැබැයි ඒ එකම අපේ රටේ ඒ තියෙන ඒ නඩු කටයුතු සාක්ෂාත් කරගන්න ජයග්‍රහණය කරගන්න මේ රටේ අහිංසක මිනිසුන්ව වන්දි ගෙවා ගන්න ඒ අවශ්‍යතාවයත් අපිට ඉෂ්ට කරන්න ඕන කියන කාරණය මේ අවස්ථාවේ අවධාරණය කළ යුතුයි. ඒ නිසා අපි කිසිම වෙලාවක ආණ්ඩුව කැඩීට වංචාව දූෂණය සම්බන්ධයෙන් අපි නිශ්ශබ්දව ඉන්න හැකියාවක් නැහැ. අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් නොබියව අපේ ආණ්ඩුව උත්තර දුන්නේ. ඉතින් ඒ අදාළ යම් ආකාරයෙන් වරදකාරයෙක් ඉන්නවනම් ඒ අයව සම්බන්ධයෙන් විමර්ශනය කළ කඩිනමින් ඒව හොයලා බලලා උත්තර දීම අවශ්‍ය යුතුකමක්. ඒකම මේ තුල යම් අයෙකු උත්සාහ කරනවා නම් මේ තියෙන අධිකරණ කෘත්‍ය යම් ආකාරයෙන් අඩාල කරන්න ඒ සම්බන්ධයෙන් අපි ඉසමත් සුපරීක්ෂාකාරී සිටිය යුතුයි කියන කාරණය මේ ගරු සභාවට මේ අවස්ථාවේ මම යොමු කරන්න කැමතියි. බොහෝ දේතු සමහර ලාවට මහා ලොකු විශාල මවාපෑම් කරනවා. හැබැයි අවසානයේ පුස්ස බින්ද වගේ. ඒ නිසා මේ තියෙන කාරණා දෙකම සම්බන්ධයෙන් මේ ගරු සභාවේ අවධානය යොමු කරන ගමන් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවත් වෙමි. මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
සුදී ගරු මන්තුමා මීළඟ ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් ලැබෙනවා.
මුල සිටින මන්ත්‍රීතුමනි, මම ඉල්ලනවා මුලින්ම සුරේෂ් ප්‍රේමජයන්ත් මන්ත්‍රීතුමා සඳහන් කළා වගේ අපේ කාලය වැඩි කරලා දෙන්න. මොකද එතුමා කිව්වා දිගටම වැඩි කරනවා කියලා. නැත්තම් වෙන්නේ මෙහෙමයි, මේ වගේ මාතෘකාවල් කතා කරනකොට ඒක උදේනව නේද? උදේ ආපුහම අපිට උදේ කතා කරන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් තියෙන ඩිබේට් එක වෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ පස්සේ කතා කරන අයගේ වෙලාව කපන එකයි වෙන්නේ. මේ මාතෘකාව උදේත් සාකච්ඡා කළා. අපි ඒ වෙලාවේ නිහඬව හිටියා මෙතන කතා කරන්නේ නැතුව. ඇයි? අපි හිතුවා ඩිබේට් එක එනවා නම් ඒ වෙලාවේ අපි කතා කරන්නම් කියලා. ඉතින් කරුණා කරලා අර වෙලාව අඩු කරන්න එපා කියලා ඉල්ලනවා.
ගරු මන්ත්‍රීතුමා
මෙච්චර ප්‍රමාණයක් වෙලාව අඩු කරන්න එපා කියලා ඉල්ලනවා. ඉතින් හරි හරි, කවුරු වුණත් කමන්නේ, මං කියන්නේ එක විදිහට ක්‍රියා කරන්න කියලා. හරි, මම මේ කතා කරන්න යන්නේ. ඔව් ඔව් ඔව්, වෙලාව විනාඩි 10 විනාඩි 6කට කැපුවා මං කව ටිකක් වැඩි කරන්න කියලා. ඔව් ඔව්, බොහොම ස්තුතියි.
හරි
හරි, මොකද මම බොහොම කැමති මෙතන මේක උදේ මං කිව්වා වගේ අපි ඩිස්ක්‍රයිබ් කරන්න ගියේ නැහැ. එක එක වාද විවාද ඇති වුණා. මේ විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් එක ගැන වචනයක් කියන්න කැමති, විශේෂයෙන්ම අධිකරණ ඇමතුමත් ඉන්න නිසා. දැන් ඇත්තටම මේක ලෝකේ වෙලා තියෙන ලොකුම අනතුර ප්ලාස්ටික්ස් පිළිබඳ, නර්ඩල්ස් පිළිබඳ තියෙන ලොකුම අනතුර. ඒ කියන්නේ මේකේ කන්ටේනර් 1486ක් තිබිලා තියෙනවා, 81ක් තිබිලා තියෙනවා බොහොම භයානක ද්‍රව්‍යයක. හරිද? මෙට්‍රික් ටන් 25ක් විතර තිබිලා තියෙනවා අම්ල, නයිට්‍රික් අම්ල විතරක් තිබිලා තියෙනවා. ඊට අමතරව පෙලට්ස් තිබිලා තියෙනවා, ප්ලාස්ටික් නර්ඩල්ස් තිබිලා තියෙනවා ප්‍රති සමහරට බිලියන 50ක් විතර මෙතන තිබිලා තියෙනවා. ඉතින් මේක විශාල පරිසර හානිය, ලෝකේ තියෙන විශාලම පරිසර හානිය කියලා කියන්න පුළුවන්. මීට ප්‍රථමයෙන් විශාල පරිසර හානියක් තිබුණා. ඒක ඇවිල්ලා තෙල් නිසා ඇති වුණ පරිසර හානියක්. ඒක ඇති වුණේ ඩීප් වෝටර් හොරයිසන් US Gulf of Mexico එකේ. ඒකේ දැනටම පරිසර හානියට ඉල්ලා තියෙන ප්‍රමාණය ඇවිල්ලා ඩොලර් බිලියන 65ක් විතර වෙනවා. ඩොලර් බිලියන 65ක්. හරිද? කියන්නේ තෙල් මිලියන 230කට වැඩිය එතන පරිසරයට යෙදි වෙලා තියෙනවා. ඉතින් ඒ ඒ ඒ රටවල් ඒවගෙන ක්‍රියා කරගෙන යනකොට ඊළඟ පරිසර හානිය පිළිබඳව තදින්ම ඉඳගෙන කොහොම හරි මේක ඒක එතනින් ගත්තේ BP සමාගම හරහා තමයි මේ මුදල ලබාගෙන ඒ ක්‍රියාවලිය තාම යනවා. දැන් ඒක 2010 වුණේ අවුරුදු 12ක්
වෙනවා. සමාවෙන්න බතුමා විනාඩි 16 කාලයක් ලැබෙනවා අපේ ගරු අමතුමයි කාලෙත් එක්ක.
හරි, ස්තුතියි. එතකොට මම මෙතන සඳහන් කරන්න හදන්නේ පරිසර හානියක් වුණාම අද ඇත්තටම වෙන හානිය සම්පූර්ණයෙන්ම ගණනය කරන්න අමාරුයි. ඒතර අද ගණනය කරන්න ඕනේ අනාගතයේදීත් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම වෑයමක් තියෙනවා ඒ හානිය වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රමාණය මුලින්ම සීමා කරන්න වෑයමක් තියෙනවා. ඒක ස්වභාවිකයි. මොකද ඒ කොම්පැනි නැත්තම් ඒ ඉන්ෂුරන්ස් කොම්පැනි ඒක කරන්න වෑයම් කරනවා. ඒක ස්වභාවිකයි. අපි ඉන්නේ ඒක අනිත් පැත්තේ. අපි ඉන්නේ අපිටයි හානිය වුණේ අපේ පරිසරයට වෙලා තියෙන්නේ. මම කතා කරන්නේ මුහුදු යන අපේ ජනතාවගේ ආදායම නැතිවීම ගැන විතරක් නෙමෙයි. අනිවාර්යෙන් මේක ඉෂ්ට කරන්න ඕනේ. ඒක ඒ අය ඉෂ්ට කළත් නැතුණත් රජයවත් ඉෂ්ට කරන්න ඕනේ. නමුත් ඊට වැඩිය විශාලයි මේ පරිසර හානිය පිළිබඳව ප්‍රශ්නය. ඊට වැඩිය හුඟක් විශාල ප්‍රශ්නයක්. ඉතින් එක්ස්ප්‍රෙස් වෙල් ෆීඩර්ස් PNI ක්ලබ් එක, ඒ වගේම ඉන්ටර්නැෂනල් ටැන්කර්ස් ඕනර්ස් පොලියුෂන් ෆෙඩරේෂන් එක, මේ සියලු දෙනාම මේකට වග කියන්න ඕනේ. එතකොට හුඟක් කතාවල් කිව්වා මෙතන උදේ. ඒ නැව ආවා අර බ්ලැක් බොක්ස් එක වගේ. බ්ලැක් බොක්ස් එකක් නැහැ වරායේ. නමුත් බ්ලැක් බොක්ස් එක වගේ අර ගුවන්තොට පොල් වල තියෙනවා වගේ ඒකේ විස්තරත් නැහැ. ඉතින් බේටම අනුමානයක් ඇති වෙනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා විශාල අනුමානයක් වෙනවා. ඊට පස්සේ මීපා එකෙන් මේකේ අර මෙරින් එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එකෙන් කොමිටියක් එකක් පත් කරලා මේක කරගෙන ගියා. මට එන එක ප්‍රශ්නයක් ඇවිල්ලා මීපා එකෙන් පත් කරපු කොමිටුව. හරිද? ගිය පාර නිව් ඩයමන්ඩ් එකට පත් කරපු කොමිටුම වගේ මට තේරුණ විදිහට වෙනසක් ඇති වෙලා නැහැ කියලා. දැන් නිව් ඩයමන්ඩ් එක අපි මෙතන වාද විවාද නොකළාට ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට ඒ පරිසරයට ඇති වුණ හානිය නිසා අපිට කොච්චර ලැබුණාද නැද්ද කියන එක මේක උනේ හුඟක් ඉස්සර. හැබැයි ඒ ගැටලුවක් තියෙනවා. එතකොට ඒ කොමිටුම ගිහිල්ලා තමයි අපි මෙතනත් පත් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්න රාශියක්ම තියෙනවා. ඉතින් මේක ලාජස් පෙලට් ඩිසාස්ටර් එක ලෝකේ තොන් තියෙනවා 1680ක් හරිද? එතකොට මේකේ එක්සත් ජාතීන්ගේ පරිසර උපදෙස් කමිටුව UN Environmental Advisory Mission ඒක සඳහන් කරනවා ඒගොල්ලන් හරිද? They have called for contamination analysis to refine clean and clean up technique to minimize sand abstraction and recover sand particles and to establish technical specifications for the completion of microplastic clean up of the operation. ඉතින් හැමෝටම මේකට යොමු වෙලා තියෙනවා. එක්සත් ජාතීන්වත් මේකට යොමු වෙලා තියෙනවා. එච්චර විශාලයි මේ ප්‍රශ්නේ එච්චර විශාලයි. එතකොට ප්‍රශ්න කීපයක්ම තියෙනවා. මේ ප්‍රශ්න උදේත් ඇහුවා. නමුත් මේ ප්‍රශ්න මම මෙතන සඳහන් කරන්න යනවා. මූලික ප්‍රශ්නේ ඇවිල්ලා ඇයි මෙච්චර ප්‍රමාදයක් තිබුණේ? මොකද අපි දන්නවා හරිද? ප්‍රිස්ක්‍රිප්ෂන් ලෝ එකක් තියෙනවා. ඒ ලෝ එක අනුව ඊට පස්සේ නඩු දාන්න බෑ අවුරුදු දෙකක. ඒක අවසන් වෙනවා මේ ලබන මැයි මාසේ 20 වෙනිදාට ඉස්සලා. අවුරුදු දෙකකට කිසිම ක්ලේම් එකක් හරින නඩුවක් දාලා නැහැ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවනම් වහාම ගිහිල්ලා දෙනවනේ ඉන්ෂුරන්ස් ක්ලේම් එක දීලා ඊට පස්සේ නඩුව අහගෙන යනවා. දැන් මේක මම දන්නවා මේක ඊට වඩා සංකීර්ණයි මේක පරිසරය පිළිබඳව කියලා. නමුත් ඇයි මෙච්චර ප්‍රමාදයක් තිබුණේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මෙච්චර ප්‍රමාදයක් ඇයි තිබුණේ කියන ප්‍රශ්නේ තිබුණා. එතකොට එදා අලි සබ්‍රි මැතිතුමා තමයි හිටියේ ඇමති හැටියට අධිකරණ ඇමති හැටියට. ඔහු පත් කළා මම හිතන්නේ කොමිටුවක් පත් කළා 3 දෙනෙක්ගේ. ඒ 3 දෙනාගේ කොමිටුවේ හිටියේ නීතිඥවරු තමයි හිටියේ. නමුත් මේක ඇත්තටම නීති ප්‍රශ්නයට එන්නේ ඉස්සලා මේක පරිසරයි විද්‍යාත්මක ප්‍රශ්නයක්. නීති ප්‍රශ්නයට එන්නේ ඉස්සලා පරිසර විද්‍යාත්මක ප්‍රශ්නයක් මේක. එතුමා මේ පත් කරපු කොමිටුවේ මට දන්න හැටියට හිටියේ ඒ ඇමතිතුමා පත් කරපු කොමිටුවේ හිටියේ අතේ නීතිඥවරු. ඉතින් මේක ඒ නීතිඥවරු උපදෙස් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඒ ක්ලේම් එක දාන්න ඕනේ. ඊට පස්සේ තමයි නඩු දාන්න ඕනේ. ඊට පස්සේ තමයි බේරුම් කරන්නට යන්න ඕනේ. නමුත් අර ඒ වෙලාවේදී මං හිතන්නේ පැහැදිලි වුණාද කියලා මේකේ බැරෑරුම්කම ඒ වෙලාවේ පැහැදිලි වුණාද කියලා මං හිතන අපහැදිලිතාවයක් තිබුණා. දෙවෙනි එක ඇවිල්ලා තියෙන අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා ඇයි අපි මේක ජාත්‍යන්තරයට ගෙන යන්නේ යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් එකට ගෙන යන්නේ ඇයි කියන එකයි. එතන ලොකු ගැටලු කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා ස්වෛරත්වය පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. ස්වෛරත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අපේ රටේ නීතියක් තියෙනවා. අපේ රටේ විද්වතුන් ඉන්නවා, විද්‍යාඥයන් ඉන්නවා, පරිසරවේදීන් ඉන්නවා, නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා, නීතිඥ මහතුරු ඉන්නවා, ඒ වගේ විනිසුරුවරු ඉන්නවා. නීති රාමුවත් අපේ රට තුළ තියෙනවා. නීති රාමුවත් අපේ රට තුළ තියෙනවා. ඉතින් ඇයි මේක විදේශයකට යන්න ඇයි අපි එහෙම තීරණයක් ගත්තේ කියන ප්‍රශ්නය ඉබේටම ඇති වෙනවා. අපිට විශ්වාසයක් නැද්ද? අපේ රට තුළ, අපේ ක්‍රමය තුළ, අපේ නීතිය තුළ, අපේ වෘත්තීය වේදීන් තුළ අපිට විශ්වාසයක් ඇත්තටම නැද්ද කියන එක. දැන් මම කිව්වොත් නීති ගැන සඳහන් කළොත් බොහොම කෙටියෙන් කිව්වොත් අපිට තියෙනවා එඩ්මිරැලිටි ජුරිස්ඩික්ෂන් ඇක්ට් එකක් තියෙනවා ලංකාවේ. ඒ විතරක් නෙමෙයි 2008 අපි තව නීතියක් ගෙනාවා, ද මෙරින් ප්‍රිවෙන්ෂන් පොලියුෂන් ඇක්ට් නම්බර් 35, සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතකුත් ගෙනාවා 2008. මේ නීතිය 2008 පාර්ලිමේන්තුව අපි ගෙනාවේ. මේ නීතියත් ගෙනාවේ මේ වගේ දෙයක් සිදු වුණොත් මේකේ තියෙන මූලධර්මය මේකයි. ඒක දූෂණය සිදු කරපු එකනා ගෙවන්න ඕනේ කියන එකයි. ඒක තමයි එතන තියෙන ප්‍රින්සිපල් එක. ඒ ඇක්ට් එක ගේනකොට පොලියුෂන් ද පොලියුටර් මස් පේ ප්‍රින්සිපල් එකෙන් තමයි ඒ නීතිය ගෙනලා තියෙන්නේ. ඉතින් නීති රාමුවකුත් අපේ රටේ තියෙනවා. නීති රාමුවක් තියෙනවා. ඉතින් ඒකයි මම අහන්නේ, මේ ප්‍රශ්නේ අහන්නේ ඇයි හේනම් අපි ඇත්තටම පිටරටකට ගිහිල්ලා මේක ගැන කතා කරන්නේ? මොකද නැවත් එහෙන් ඒ නැවේ ඔපරේටර්ත් ඒ රටෙන්. මේක තව විදිහකට කිව්වොත් අපි මොම සුළු භාෂාවෙන් කිව්වොත් හරි සිංගප්පූරු ජාතිකයෙක් මෙහෙ එනවා. සිංගප්පූරු ජාතිකයා මෙහෙ ඇවිල්ලා මාව මරනවා කියලා කියේ අනිත් අය ඕන්නේ නැහැ. මා මරනවා. මා මැරුවොත් සිංගප්පූරු ජාතිකයා ඇවිල්ලා මෙහෙ. ඊට පස්සේ හරියට ලංකාවේ පොලිසිය ගිහිල්ලා සිංගප්පූරුවේ නඩුවක් දානවා වගේ වැඩක්. ඒක මාර වැඩක්. ඇයි මේ රටේ නඩු දාන්නේ? මේ රටේ අපරාධය සිදු වෙලා තියෙන්නේ. මම ඒක අහන්න කැමතියි. මොකද්ද හේතුව? මම දන්නවා අපිට අද කිව්ව අධිකරණ ඇමතිතුමා කිව්වා ඇවිල්ලා කරුණු කාරණා කිව්වා කියලා. මොකද මම මේක ඉස්සලා කිව්වා අධිකරණ ඇමතිතුමාවයි ජනාධිපතිතුමාවයි මේ නීතිඥවරු නොමග ඇරියද කියන ප්‍රශ්නේ මම ඇහුවා සතියකට උඩදී. ඇත්තටම මොකද කැබිනට් එකට ගෙනියන්නේ AI අනුමැතිය ඇතුවනේ. ඒ වෙලාවේ මම මේ ප්‍රශ්නේ ඇහුවේ ඒකයි. ඇත්තටම මේ අයව නොමග හැරියද කියලා. ඉතින් මේක ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේක ඇත්තටම මෙහෙම සිංගප්පූරුවට අරගෙන හෙල තියෙන්නේ? මෙතන කුමන්ත්‍රණයක් තියෙනවද නැද්ද කියන එක. මොකද එක පැත්තකින් අපිට කියනවා ඩොලර් මිලියන 6.4ක් විතර අපිට ලැබෙන්න ඕනේ කියලා. තව සමහර අය කියනවා ඩොලර් බිලියන 6.2යි. ඩොලර් බිලියන 10ක් විතර ලැබෙන්න ඕනේ කියලා. මේ වගේ ප්‍රමාණයක් ලංකාවට කවදාවත් ලැබිලා නැහැ. අද අපි අහුවා IMF එකෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන්නේ ඩොලර් මිලියන බිලියන 2.9යි. අවුරුදු 4ක කාලයක් තුලදී. මේක ඊට වැඩිය දෙගුණයක තුන්ගුණයක් වෙනවා. දෙගුණයක් තුන්ගුණයක් වෙනවා මේක. එතකොට ඇයි අපි ඇත්තටම ඇයි මේකට වේලහැන් ගිහිල්ලා නැත්තේ? ඇයි මේක අපේ රටේ මේ නඩු අහලා නැත්තේ? ඉතින් මෙතන කුමන්ත්‍රණයක් තියෙනවද කියලා. මොකද ජාත්‍යන්තර අපි මේ ජාත්‍යන්තර වෙළඳ සමාගම් එක මෙතන ක්‍රියා කරන්නේ අනිවාර්යයෙන්ම ඒගොල්ලන් බලනවා ඒගොල්ලන්ගේ ඒ ගෙවීමේ ප්‍රමාණය අඩු කරගන්න. ඒක PNI ක්ලබ් එක ඉන්ෂුවර් වෙන්න පුළුවන් ලන්ඩන් නුවර, නැත්නම් ඒගොල්ලන්ගේ ඒජන්තවරයා වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ටැන්කර් ඕනර්ස් පොලියුෂන් ෆෙඩරේෂන් එක වෙන්න පුළුවන්. අපි මේක යන ඒකයි මේ ප්‍රශ්නේ අහන්නේ. අනිත් එක සබැදිය ගැටුමක් තිබුණාද? කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තිබුණාද? මොකද මේ අය ගනුදෙනු කළා, සාකච්ඡා කළා අපේ ධීවර අමාත්‍යංශය එක්ක, අපේ නීතිපති දෙපාර්තමේන්තු එක්ක. හරිද? මේ සාකච්ඡා කරගෙන ගිහිල්ලා ඇදගෙන ගිහිල්ලා දැන් වෙනකන් ක්ලේම් එකක් දායෙත් නැහැ, නඩුව දාලත් නැහැ. අද තමයි අපිට අහන්න ලැබුණේ අද සමාජලාවට සිංගප්පූරුවේ නඩුව දාන්න යනවා කියලා. ඉතින් අපි එතකොට දැනගන්න ඕනේ සබැදියා ගැටුමක් ඇත්තටම මෙතන තියෙනවද නැද්ද කියන එක. ඉතින් මේ වගේ විශාල ගැටලු ප්‍රශ්න මැද තමයි ඉන්නේ. උයි ඒක අහන්න මම තව හේතුවක් තියෙනවා. ඒකේ අපේ අධිකරණ ඇමතිතුමා විජේදාස රාජපක්ෂ ඇමතිතුමාමයි කිව්වේ එතුමාට මේ ආරංචියක් ලැබුණා කියලා කිව්වේ. හරිද? ලැබුණා කියලා ඩොලර් මිලියන 250ක්. මේ පොඩි ගණන් නෙමෙයි නේද? ඩොලර් මිලියන 250ක්. රුපියල් නෙමෙයි. ඩොලර් මිලියන 250ක්. හරිද? මේ දීලා තියෙනවා කියලා මේ බ්‍රිතාන්‍යයේ බැංකුවකට මේක ප්‍රේෂණය කරලා තියෙනවා කියලා ආරංචියක් ලැබුණා. අද ඒකේ විස්තර එතුමා සභාවට කිව්වා. හරිද? ඉතින් අපිට ඇත්තටම දැනගන්න ඕනේ පොලිසිය CID එක මේක ගැන සුවාගෙන යනවාද කියලා. මේක ගැන අපිට දැනුවත් කරන්න ඕනේ. මොකද මේ වගේ මේකෙන දූෂණේ පරිමාණය ගැන මේ මෙතනින් සඳහන් වෙන්නේ පරිමාණය එච්චරම විශාලයි. ඊට පස්සේ මේක සිංගප්පූරුවේ ගන්නවට තව ගැටලුවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා විශේෂඥයන්. මේ විශේෂඥයන් ඉදිරිපත් කරපු දේවල් තමයි මම මෙතන කතා කරන්නේ. limitation of liability of maritime claims LLMC right limitation එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ නාවික හිමිකම් සීමා කිරීමේ ගිවිසුමක් 1.76 තියෙන ගිවිසුමක්. හරිද? මේකෙන් special drawing rights 19.8කට මේක සීමා කරලා තියෙනවා. ඩොලර් වලින් ගත්තොත් ඊරිවැඩිය ටිකක් වැඩි, ඩොලර් මිලියන 27ක් විතර වෙනවා. නෑ, ලංකාව මේ ගිවිසුමට අසං කළා නැහැ. ඉතින් අපේ රටේ දැම්මොත් අපිට සීමාවක් නැහැ. අපිට ඇත්තටම පරිසර වේදින් විද්‍යාඥයන් ඒ කරන assessment එක අනුව අපිට මේ claim එක දාන්න පුළුවන්. හරිද? නමුත් අපිට පොඩි සැකයක් තියෙනවා. හරිද? මේක සිංගප්පූරුවේ අහනකොට සමහරාලාවට මේක සීමා වෙන්න පුළුවන් කියන සැකේ තියෙනවා. මොකද මේ ප්‍රමාණවල් විශාල ප්‍රමාණවල්. ඒ වගේම අපි දන්නවා, හරිද, විදේශ විනිශ්චයක් දුන්නොත් අනෝන්‍ය ලෙස බලහත්මාක කිරීමේ අපේ ගිවිසුමට Convention on the Reciprocal Enforcement of Foreign Judgments ඒ ගිවිසුමටත් අපි එකඟ වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ මොකක් හරි තීරණයක් දුන්නොත්, නඩු තීරණයක් දුන්නොත් ඒක බ්‍රිතාන්‍ය අනිවාර්යයෙන්ම ඒක බ්‍රිතාන්‍ය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මං අහන ප්‍රශ්න ඇවිල්ලා මේ වලට අපිට පිළිතුරු ඕනේ. අපිට ලොකු සැකයක් තියෙනවා, ජනතාවට සැකයක් තියෙනවා. හරිද? මෙතන මොකක් හරි ලොකු ජාවාරමක් වෙලා පොඩි මුදල් නෙමෙයි විශාල මුදල් ප්‍රමාණයක්. දැන් අද පොඩි වාද විවාදයක් ගියා. දැන් මේ නැව තාම තියෙනවා. දැන් සිංගප්පූරුවෙන් කිව්වොත් මේ නැව අයින් කරන්න පුළුවන් කියලා කිව්වොත්, හරිද, දැන් උතර තියෙන තැනින් අයින් කරන්න පුළුවන් කියලා කිව්වොත්, ඒ කියන්නේ හරියට සාක්ෂිය අයින් කරනවා වගේ වැඩක්. සාක්ෂිය අයින් කරනවා වගේ වැඩක්. ඒ නිසා මම අවසානයේදී ඉල්ලීමක් කරනවා, ඒ සාක්ෂිය අයින් කරන්න විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් මූල්‍ය පැත්තෙන් එහෙනම් අපිට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක සීමා කරන්න කියලා කියනවා. ඉන්ඩෙම්නිටි එකක් දෙනවා නම් ඒ ඉන්ඩෙම්නිටි එකත් පාර්ලිමේන්තුවේ කාර්ක සභාවකට යොමු කරන්න, සාකච්ඡා කරන්න රජය. මොකද අපිට දැනටම සැකයක් තියෙන නිසා මේක අයින් කළොත් ඒ සැකය තවත් තහවුරු වෙනවා. ඒ නිසා ඒක තහවුරු වෙන්න ඉඩ දෙන්න එපා කියලාත් මම ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් උයි අධිකරණ ඇමතිතුමාගෙන් එතුමන්ලා මේක වුණ වෙලාවෙ කිසි සම්බන්ධයක් තිබුණ නැහැ. ඒ නිසා කරුණා කරලා මේකට සාධාරණ විසඳුමක් ගේන්න. මොකද මේක රටට වෙලා තියෙන විශාලම හානිය ඩොලර් බිලියන 6යි 10ක් අතර වෙලා තියෙන හානියක්. ස්තුතිමට ලබා දුන්න කාලයට.
ස්තුතිගරු මන්තුමා.